ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. ඔස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල නිර්මාණ සහ එම නිර්මාණ පසුපස සිටින අපේ ශ්‍රී ලාංකික සිංහල නිර්මාණකරුවන් ඔබට හඳුන්වා දෙන අපේ මාසික විශේෂාංගය කැංගරු දේශයේ සිංහල පොත් වැඩසටහන. එහෙමනම් මේ මාසයටත් අපි ආරම්භ කරනවා. අපේ මෙවර නැවතුම කොතැනද? ඒ පිළිබඳව ඔබටත් පුංචි කුතුහලයක් ඇති. මෙවර අපි ඔබ හමුවට අරගෙන එන්නේ සිඩ්නි නුවර අපගේ ලේඛකයෙකුගේ අපූර්වතම නවකතාවක් සහ ඔහුගේ ලේඛන දිවිය සම්බන්ධව වන කතාබහක්. ඉතින් මෙවර අපේ අවධානය සිඩ්නි වලින් බිහිවුණු සුදු මැණික කියන නවකතාව සම්බන්ධව. මේ නිර්මාණකරුවා පිළිබඳව යමක් කතා කළොතින් ඔහු සමන් මහානාම දිසානායක. ඔහු මේ වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විදිහට සේවය කරමින් ඉන්නේ. ඒ අතරතුරේදී තමයි ඔහු අතින් මේ වගේ සිංහල නිර්මාණ බිහිවන්නේ. අද අපි මේ කතාබහ කරන නවකතාව සුදු මැණික නවකතාව සමන් මහානාම දිසානායකගේ 12 වෙනි නවකතාව. ඒ කියන්නේ මේට කලින් තවත් නිර්මාණ 11ක් ඔහු අතින් බිහිවලා තියෙනවා. ඒ පිළිබඳව අපි වැඩසටහන අතරතුරේදී කතාබහ කරමු. එහෙමනම් අපි අද අපේ කතාබහට සමන් ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දිලුක්‍රේ.
මේ සුදු මැණික නවකතාවට ප්‍රස්තුත වුණු කතාව මොන වගේ කතාංගයක්ද? අපේ ආදරණීය අසන්නන්ටත් යම් කුතුහලයක් ඇති. පුළුවන් ද අපිට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මුලින්ම?
දිලුක්‍රේ, මම මීට අවුරුදු 2කට වගේ උඩදී මේ සිඩ්නි නුවර ඉන්න ප්‍රසිද්ධ ගීත රචකයෙක් මෛත්‍රී පනාගොඩ කියලා, ඒ මහත්මයා නිකුත් කළ හදමමුණ හඬ කියලා කාව්‍ය සංග්‍රහයක්. ඒ කාව්‍ය සංග්‍රහයේ එක කල්පද්‍යයක් තමයි ඒ ගෙදර හිටපු සේවිකාව ගැන කියන එක. ඉතින් ඒ සේවිකාව මේගොල්ලගේ ජයග්‍රහණවලදී සන්තෝෂ වෙච්ච හැටිම ඒක ලියලා තිබුණා. ඒ කවි පන්ති අවසානයේදී මෛත්‍රී පනාගොඩ මහත්මයා ලියලා තිබුණා, ඇත්තටම ඔබ මගේ සේවිකාවක් නොවේ, සහෝදරයෙක් විදිහට ලැබෙන ආත්මයකට උපදින මම කැමතියි කියලා. එතකොට මේක මගේ හිතට තද්දට වැදුණා. මොකද අපේ ගෙදර සීවිකාවක වැඩිල ඒ කාලේ ගෑනු කෙනෙක් හිටියා, ගෑනු ළමේ. එතකොට මම ඇත්තටම ඊට පස්සේ තමයි හිතරගත්තේ ඒගොල්ලන්ගේ ජීවිතය කොයි වගේ වෙන්නේ නැද්ද කියලා. මම ඉතින් මේ මෛත්‍රී පනාගොඩ මහත්මයාට පිළිතුරක් ඊමේල් එකක් යවුවා. ඔබ මේ හදමුමුණ හඬ මම ඒකට සමන් දුන්න. ඒකේ මෙහෙම කවිපන්ති කියෙව්වා කියපැයි, විශේෂයෙන් මෙන්න මේ කවිපන්ති මට හිතෙනවා ඔයා කියන කතාවට වැඩි කතාවක් පිටිපස්සේ තියෙන නොකියපු කතාවක් තියෙනවා කියලා. ඒ කතාව මට හිතුනම නව කතාවකට දැන්නොත් මම එයාට කිව්වා. එයාගෙන් ඇහුවෙ කමක් නැති, එයා කිව්වා ඒකට කමක් නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒක තමයි මට මේ කතාව ලියන මුල්ලුනේ. එතකොට මම හිතුවා එහෙමනම් මේ මෛත්‍රී පනාගොඩ මහත්මයා බලාපොරොත්තු වෙන කවුද කියලා, සහෝදරයෙක් වන්නේ. මම ඒ වගේ ගෙදර ඉන්න සේවිකාව ඒ වගේ සත්‍යකට එන විදිහට හිතටම කතාව ලියුවේ. පොඩි පොඩි වෙනස්කම් අන්තිමේදී කරන්න ඕනේ. මොකද මම හිතපු නැති විදිහට කතාව වෙන පැති වලට ගියා. හැබැයි මම ඒ හිතට ගලාගෙන ආපදත් ඒ විදිහට මැනේජර් මේ කතාව නිර්මාණය කළේ.
හොඳයි, දැන් ඒක බොහොම ආකර්ෂණීය අවස්ථාවක් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. වෙනත් නිර්මාණයක් කරහා තමන්ගේ නිර්මාණයක් බිහිවීම. අපේ ආදරණීය අසන්නන්ට මතක ඇති අපි මෛත්‍රී පනාගොඩ මහතාගේ මේ හද මුමුණෙන හඬ කියන කාව්‍ය ග්‍රන්ථය මේ විශේෂාංගයෙන් අවධානයට ලක් කළා මාර්තු මාසයේ කතාබහ විදිහට. මාර්තු මාසයේ කැංගරු දේශයේ අපේ සිංහල පොත් කියන මේ විශේෂාංගයෙන් අපි කතාබහ කළේ හද මුමුණෙන හඬ කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි. ඉතින් පසුගිය වැඩසටහන් වලට ගිහිල්ලා ඔබට නැවතත් ඒ මඟහැරුණා නම් සවන් දීමේ හැකියාවක් තියෙනවා. දැන් අද අපි මේ කතා බහ කරන සමන් මහානාම දිසානායක මහතාගේ සුදු මැණික කියන මේ නවකතාවට අමතරව සමන් අතින් මීට කලින් නවකතා 11ක් බිහි වෙලා තියෙනවා. බඹරැන්දේ කඟවේනා, කැංගරු නිම්නය, පුංචිස, රන්දෙනිගල වලව්ව, දුරුතු සිහිනේ, ලන්සිකෙල්ල, සුරංගන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, ඇලකණ්ඩියේ සුනිල්, මේ වගේ නවකතා ඔහු අතින් බිහි වෙලා තියෙනවා. දැන් සමන්, ඇත්තටම දැන් මේ නවකතා කරනේදී ඔබ සාමාන්‍යයෙන් අනුගමනය කරන ශෛලිය මොකක්ද?
මම සාමාන්‍යයෙන් ලියන්නේ ප්‍රථපුරුෂයෙන් තමයි ලියන්නේ මම. මොකද එතකොට කතාවේ මට හිතෙනවා ලේඛකයෙකුට පහසුයි කියලා. මේ හැම පැත්තෙම කතාවට අදාළ අයගේ චරිත විග්‍රහ කරන්න පුළුවන්. ඒක මම හුඟක් වෙලාවට ලියන්නේ මම දන්න දේවල් ගැන ලියන්නේ. ඒකයි මම දන්න, එහෙම නැත්නම් මම කියවලා තියෙන, මම අහලා තියෙන, මම දැකලා තියෙන ඒවා. දැන් උදාහරණයට සුදු මැණික කතාවත් ඉතින් ඒ වගේ ආපු එකක්. දැන් ඇත්තට බඹර දෙකක් වෙන කියන එකත් ඒ වගේ මගේ ලියපු හුඟක් කතා ඒ වගේ තමයි තියෙන්නේ. මම ඒ විතරම ඇත්තටම මගේ කතා ශෛලිය හදාගෙන ඒක මම මෘදුකාංග ඉංජිනේරුවෙක් මම ඇත්තටම සිංහල භාෂාව ගැන මට විශේෂ ලුකු දැනුමක් නැහැ. ඉතින් ඒක තමයි මම බොහොම සරල සිංහල සිංහල තමයි අනුගමනය කරලා ලියනකොට ඒ වගේ අපි කතා කරන භාෂාව තමයි මම කරේ මගේ කතාවට ලිය පාවිච්චි කරන්නේ.
සමන් ඇත්තටම මේ ඔබ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරන්නේ. ඔබත් දැන් සඳහන් කිරීමක් කළා ඔබට සිංහල භාෂාව පිළිබඳව ලොකු දැනුමක් නැහැ කියලා. නමුත් කෙසේ හෝ මේ විප්‍රවාසී ජනප්‍රජාව විදිහට අපාතර රැඳී සිටමින් කෙසේ හෝ නිර්මාණකරණයට යොමු වීමේ අවස්ථාව පාදා ගැනීමත් විශේෂත්වයක්. ඔබේ කොහොමද මේ නිර්මාණකරණය ලේඛන කලාව මුලින්ම ආරම්භ වෙන්නේ ඔබ තුළින්? කොයි කාලයට අපිට යන්න පුළුවන්ද?
අපි තාත්තා ඇත්තම ලොකු ලේඛකයෙක්. තාත්තා අපේ තාත්තා ලංකාධිපත්‍යයේ කතුරුවෙලට මහානම් ස්ථානයක 1947 ඉඳලා 1970 රිටයර් වෙනකම් මේ ඉතාලි කරේ. සිංහල බොහොම හොඳයි යාගෙන්. හැබැයි ඒ වුණාට මගේ සිංහල ඉතර හොඳ නැහැ. මොකද අපි තාත්තලා පොඩි කාලේ ඉඳලා අපිට කිව්වේ උඹල ඉගෙනගෙන විද්‍යාඥයෝ වෙන්න ඒ වගේ තමයි කියන්නේ. ඒතකොට සිංහල භාෂාව අපෙන් අතහැරුණා. හැබැයි මට වාසනාවට වගේ තාත්තා ලියන ලිපි ලේඛන මේ ටයිප් කරන අවස්ථාව හම්බුණා. මම මොකද මට ඒ කාලේ සිංහල යතුරුලින් හොඳට කරන්න පුළුවන්. ඉතින් තාත්තා ආටිකල් එකක් ලියපු ගමන් ඒක මට තමයි දෙන්නේ ටයිප් කරන්න. මම ඒතර ටික ටයිප් කරලා තාත්තේ කරෙක්ට් කළා දුන්නා. ආයෙත් ටයිප් කරනවා. අද වගේ වර්ඩ් ප්‍රොසෙස් තිබුණේ නැහැ නේ. එක වචනයක් වෙනස් කරලා මුළු පිටුමයි ටයිප් කරනවා. ඒ හැබැයි ඒක නිසා මට මගේ සිංහල දැනුම ටිකක් ඉම්ප්‍රූව් වුණා. මේ තාත්තගේ ලිපි ලේඛන කියවල ඒ වගේම අපේ ගෙදර තාත්තා හරියට පොත්පත් කියවනවා. ඩබ්ලිව් ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ඒ වගේ පරණ ලේඛකයන් ඒ වගේ අයගේ පොත් ගොඩක් ගෙදර තිබුණා. මම මේ හැම පොතක්ම කියවල දියා. ඒකෙනුත් මම හිතන්නේ මගේ භාෂාවට දියුණුවක් ඇති වෙන්නේ නැති. හැබැයි දැන් මම බොහොම උනන්දුවෙන් ඒ සිංහල භාෂාව ගැන බොහොම ව්‍යාකරගෙන හොඳ උනන්දුවෙන් ලියනවා. මම දැන් ඇත්තටම බොහොම පුළුවන් තරම් උත්සාහ කරනවා නිවැරදිව සිංහල භාෂාව ලියන්න. මට ඇත්තට සිංහල භාෂාවට මේ ඉම්ප්‍රූවෙන්ට් ප්‍රධාන හේතුව වෙන්නේ මගේ තාත්තා ලේඛකයෙක් කියවෙන්න ඕනේ.
හොඳයි, එහෙමනම් මේ සාකච්ඡාව අතරතුරදී සුදුමැණික නවකතාවේ කොටස් කීපයකුත් අපි එකතු කරගන්නට කැමති. දැන් එහෙමනම් අපි ඒ සඳහා යමුමු.
සුදුමැණික නවකතාව 139 වන පිටුව. සුමිත්‍රා යයි ජීවන්ත සෙමින් කීවේය. මම මේවට කාලයක් තිස්සේ කියන්න හිතේ තියාගෙන හිටපු අදහසක්. මගේ හිත මටත් හොරෙන් ඔයාලකට ඇදිලා ගිහින්. මං හිතන්නේ මං ඔයාට ආදරේ කරනවා. ඔයා තමයි මගේ හිතේ ඉන්න මං ගොඩාක් ආදරේ කරන පෙම්වතිය. මගේ ආදරේ පිළිගන්න. යයි ඔහු කීවේය. ඒ කියන අතර වදන් පැටලවීම නිසා ඔහු මද අපහසුතාවකට පත්විය. ඇය ඒ කතාව අදාහගත නොහැකිව මෙන් මද වේලාවක් ජීවන්ත දෙස බලා සිටියාය.
අනේ අයියේ, මං නැන්දටත් ණය බේරන්න ඕනේ. එහෙම තියෙද්දි මං කොහොමද නැන්දට තවත් ණය වෙන්නේ? අයියට මට වඩා උගත් පොහොසත් ගෑනු ළමයෙක්ව බඳින්න බැරි වෙන එකක් නැහැ.
මං දන්නවා සුමිත්‍රා, ඒත් මට එහෙම කෙනෙක් ඕනේ නැහැ. මට ඕනේ ඔයා තමයි. මං දන්නවා ඔයා මාවත් මගේ අම්මවත් ආදරෙන් බලා ගනීවි කියලා. මට ඕනේ එහෙම කෙනෙක්. පොහොසත් උගත් ගෑනු ළමයෙක් නෙවෙයි.
අනේ අයියේ, මං කොහොමද මුල අමතක කරන්නේ? මං අයියලාගේ ගෙදරට වැඩට ආපු කෙල්ල. නැන්ද මොනව හිතාවිද? මට බයයි අයියේ.
ඔයා කාටද බය වෙන්නේ සුමිත්‍ර?
මට නැන්දට විරුද්ධව කිසි දෙයක් කරන්න බෑ අයියේ. ඒකයි මට බය.
අම්මා කැමති නම් ඔයා කැමතිද?
අයියේ, අයියයි නැන්දයි මට කරපු දේවල් වලට මං ණය කැති. ඒ විදියට හරි ණය බේරන්න පුළුවන් නම් මං එහෙම කරනවා අයියේ. අය නැන්දගේ කැමැත්ත අරගන්න.
මට ඒක කරන්න බැරි කමක් නැහැ සුමිත්‍රා. මං හෙමින් සිරුවේ අම්මට වාගෙන කියනවා. කියලා කැමැත්ත අරගන්නවා.
අයියේ, නැන්ද අපිට සාප්පු යන්න අවසර දුන්නේ අයයි නංගි එකට ගමනක් ගියාට මක් වෙනවද කියලානේ. ඒ කියන්නේ අයියේ, නැන්දට අපි දෙන්නගෙන අබමල් රේණුකවත් සැකයක් නැහැ. අපි නැන්දගේ විශ්වාසය කඩ කරන එක හරි නැහැ නේද?
ඔයාට තේරෙන්නේ නැහැ. අම්ම කැමති මං ඔයා එක්ක විවාහ වෙනවට. අම්ම පුංචි බබෙක් නෙවෙයිනේ. අපි දෙන්න එක්කස උපන් දෙන්නෙක් නෙවෙයි කියලා අම්ම දන්නවනේ. මං හිතන්නේ අම්ම කැමති අපි දෙන්න එකතු වෙනවට.
හොඳයි, එහෙනම් අපි නැවතත් සාකච්ඡාවට යමුමු. දැන් මේ සුදුමැණික නවකතාවට චරිත රාශියක් ඔබ එකතු කරගෙන තියෙනවා. දැන් ඔබ අර කලින් සඳහන් කරපු ප්‍රධාන චරිතය අර නිවසේ සේවිකාවකගේ ඒ චරිතය වටා ගොරනැගෙන ඒ සිදුවීම්. මේ සිදුවීම් සමුදායට තවත් චරිත රාශියක් ඔබ එකතු කරගන්නවා. සුමිත්‍රා ජීවන්ත කියන චරිත දෙක මෙහි ප්‍රධාන චරිත දෙකක්. ඔවුන් ප්‍රේමයෙන් වෙලෙනවා. ඔවුන්ගේ සමාජ පරතරය, සමාජ පන්තිය, මේ හැම එකක්ම ඔබ විවිධ ස්වරූපයෙන් සමීප කරනවා මේ කතාව හරහා විවිධ චරිතත් සම්බන්ධ කරගෙන. දැන් මේ සුදුමණික කතාවට ඇතුළත් චරිත ගොරනැංවීමේදී සමන් ඔබ සැලකිල්ලට ගත්ත විශේෂතා මොනවාද?
ඇත්තටම මම විශේෂයෙන් සැලකිල්ලට ගත්ත, දැන් අපි හුඟක් වෙලාවට ශ්‍රී ලාංකික බෞද්ධයෝ අපිට අපි ඇත්තම කළගුණ සැලකීම අපේ ප්‍රතිපත්තියක් වෙන්න. බුදුන් වහන්සේ සත් සතියේ ගත කරපු දෙවෙනි එක අනිවිස ලෝචන පූජාව. ඒ කිව්වේ ඉතර වටිනා මේ කළගුණ සැලකීම. දැන් හැබැයි අවාසනාවට වගේ ඒක අපි ගිලිහිලා ගිහිල්ලා. ඉතින් මට පෙන්වන්න ඕනේ අපි ඇත්තට අපි අපේ ගාවේ කළගුණ සැලකීම තියෙනවා නම් අපි කොයිතරම් දියුණු ජාතියක් වේද, ඒ වගේම අපි මේ අපේ ජීවිත කොයිතරම් ලස්සන වේවිද කියනක මට පෙන්වන්න ඕනේ. දැන් උදාහරණ මේ කතාවේ ප්‍රධාන චරිතයක් මියුරියල් කියන එක. ඒතර මියුරියල් එයත් යාගේ සේවකයන් බොහොම ආදරෙන් සැලකෙනවා. ඒ වගේම අර සුදුමැණික ඒ සේවිකාවත් ඒ කවදාවත් එයාට හරියට කන්නවත් හරියට ටීචර් එතෙක් නෑ. මේ ගෙදරට ආවම එයාට කන්න බුණ හොඳට ලැබෙනවා. ඒතකොට එයාත් හැමතිස්සම බලන්නේ මම මොනවද මේගොල්ලන්ට කරන්න ඕනේ. දැන් මට මේගොල්ලෝ මිත්‍ර හොඳට සැලකනවනම් මමත් මොනවද මේගොල්ලන්ට කරන්න බෑ. එයාත් ඒකද පුළුවන් තරම් බලන්නේ මේගොල්ලන්ට මොකක්ද ප්‍රයෝජන හිතද ජීවත් වැඩක් කරන්න. ඒ වගේම මේ කතාවේ ගුණදාස කියන චරිතය, එයාත් ඇත්තටම මියුරියල්ගේ ස්වාමි පුරුෂයාගේ හොඳම යාළුවා. එයාත් ඒ යාළුවා කරපු සැලකිල්ලට එයාත් මේ පවුල කියලා බලනවා. එයාත් පුළුවන් තරම් මේගොල්ලන්ට උදව් කරන්න බලනවා. ඉතින් අර ඒ වගේ මම පුළුවන් තරම් කෙලගුණ සැලකීමට මුල් තැන දෙන්න තමයි මේ කතාව ගොඩනැගෙන්නේ.
සුදුමැණික නවකතාව 127 වන පිටුව. යලි නවාතැනට පැමිණි පසු ජීවන්ත එදා මිතුරන් සමග ගත කළ නිවාඩුව සිහිපත් කළේය. ඔහුගේ මිතුරන් කී දේවල් යලි යලි සිතන්නට විය. සුමිත්‍ර හරි ලස්සනයි කියු කියමන සිහිවේ ඔහුට තම සහෝදරිය ගැන ආඩම්බරයක් ඇති වුණේ. ඔහු තමා දන්නා මිතුරන්ගේ සොයිරියන් හා මගතොටේදී දකින පාසල් සිසුවියන් හා තම සොයිරිය සසඳන්නට විය. සැබවින්ම තම සොයිරිය රූප සුන්දරියක් නොවේදැයි ඔහුට සිතෙන්නට විය. උදෑසන හිරු දැක හිනහෙන මල් කැකුලක් ලෙස ඇයගේ මුහුණ දකින ඔහුගේ සිතද පිබිදෙයි. ඒ ගැන සිතමින් සිටින විට ඔහුට ගීතයක් ලිවීමට සිතුවිය. ඔහු කරදාසියක් ගෙන ගීතයක් ලියුවේය. එය ලියා අවසාන කර යලි කියවමින් සිටින විට
මොනාද මල්ලි කරන්නේ
යැයි අසමින් ප්‍රසන්න කාමරයට ඇතුළු විය.
ඕකමං ගුණදාස මාමට පෙන්නලා තියෙන වැරදි හදන්න ඕනේ.
එදින සවස ගුණදාස මාමා ගෙදර සිටි විටක ජීවන්ත ඒ ගීතය ඔහුට පෙන්නුවේය. ඔහු එය ඉතා ඉහලින් අගය කළේය.
ෂහ් පුතා, මේක බොහොම ඉහලයිනේ. මට මේක දෙන්න, මම පත්තරේ දාලා දෙන්නම්.
ඒ කියූ පරිදි එක් දවසක ගුණදාස ආනන්ද විද්‍යාලය අසලට පැමිණ ජීවන්ත සමග පුවත්පත් කාර්යාලයට ගියේය. ඒ යන ගමන් ඔහු පුවත්පත් කතුවරයා ගැන කියන්නට විය.
පුතා, මේ පත්තරේ කතෘතුමා ඉස්සර අපේ පක්ෂේ ප්‍රබල බලකණුවක් වෙලා හිටියා. අපේ කොල්වින් සහෝදරයට සෑහෙන සහයෝගයක් දුන්නා. හැබැයි කතෘතුමා වෙන්න කලින් තනතුරු ඉහළ ගියාට පස්සේ යටත් පැත්ත මාරු කරන්න වුණා. මං හිතන්නේ යාගේ උමනාවටත් වඩා පත්තරේ අයිතිකාරයන්ගේ උමනාවට.
කැංගරු දේශයේ සිංහල පොත් අද අපේ මේ විශේෂාංගයෙන් අවධානයට ලක් කරන්නේ සිඩ්නි වාසීව සිට ලේඛකනේ දෙන සමන් මහනායම දිසානායක විසින් රචිත නවතම නවකතාවක්. මේක 2020 වසරේදී එළිදුටු ඔහුගේ අලුත්ම නවකතා අතරින් එකක්, සුදුමැණික. හොඳයි, දැන් මේ සුදුමැණික නවකතාව පිළිබඳව, එහි කතාව ගලා යාම, කතා සාරාංශය පිළිබඳව කතා බහ කරද්දී ඔබ දේශපාලනයත් මේට සම්බන්ධ කරගන්නවා. ශ්‍රී ලංකාවේ මේ සමසමාජ දේශපාලනය ප්‍රබලව පැවති කාලය ඔබ මේ සඳහා එකතු කරගන්නවා. දැන් මේ වගේ මේ දේශපාලනය මේ කතාවට සම්බන්ධ කර ගැනීමට ඔබ උනන්දුනේයි සමන්?
ඇත්තටම මගේ පියාගේ මිත්‍රෙක් කියලා බොයි වික්‍රමසිංහ කියලා. එයා හොඳ සල්ලිකා, හොඳ ධනවතෙක්, වංශවතෙක්, බලවකාරී කියන තුර. හැබැයි එයා සමාජකාරය. අපේ තාත හැමතිස්සම එයා හදිසි ඇක්සිඩෙන්ටකට මැරුණා 1960 ගණන්වල. ඉතින් තාත කියන ඔන්න සමාජකාරය. ඕගොල්ලෝ තමයි සමාජකාරය නියම සමාජකාරයදී තාත හරියට එයා වර්ණනා කරනවා. ඉතින් මම පොඩ්ඩක් තාතගේ ඒකයි අර විස්තර ඇහුවා. එයා ඇත්තටම මෙයා බොහොම සල්ලිකාර, බොහොම ධනවතෙක්. නමුත් එයා සේවකයින් හොඳට සල්ලිකලා තියෙනවා. ඒ වගේම එයා දේශපාලනේ වාසි ගන්න බැලුවේ නැහැ. ඉතින් ඇත්තටම සේවකයන්ට පෑටි රාජකාරී පෑටට වඩා වැඩි කරලා ඕවර්ටයිම් ගෙවන්න ඕනේ. එතකොට නිවාඩු මේ ඔක්කොම සමාජ පක්ෂෙන් මේ කම්කරු ලබා දීපියවා. නමුත් කම්කරු අදින කම්කරු ඒව දන්නේ නැහැ. ඒක අගයක් තීරණ ඒගොල්ලන්ට. ඒ වගේම දැන් වෘත්තිය සටන් කරලා ස්ට්‍රයික් වගේ දේවල් කරලා කම්කරු අයිතිව දිනා ගන්න ලංකාවේ මුල්ම කාලේ පටන් ගත්තේ සමාජ පක්ෂෙන් තමයි. එතකොට දැන් නමුත් සමාජ කාර්යය කියන්නේ කවුද කියලා දැන් දන්නේ නැහැ. මේක නෑ වගේ දැන්. ඉතින් ඇත්තටම අපි ඉස්සරහට යනකොට පිටිපස්ස අමතක කරන්න නැහැ. ඒගොල්ලෝ තත් දෙන්නේ මොකක් අතෝ නමුත් ඒගොල්ලෝ කරපු දේවල් ගැන අපි අගී කිරීමක් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒදි වගේ දේවල් කරපස තමයි අපි කම්කරු ඇත්තට මධ්‍යම පන්තිකේ මෙච්චර වැඩි වෙලා තියෙන එකට තමයි. එහෙම නැත්නම් තාමත් ලංකාවේ මම මට හිතෙන විදිහට මේ ඉන්න කොට පීඩිත පන්ති අය. නමුත් වැඩේ තියෙන්නේ දැන් අද මේ අපි අයිට ඒක අමතක වෙලා. ඉතින් මට ඕන පොඩ්ඩක් අපේ වයස වල ඇඉන්න නම් ඒකයි තරුණ අයටයි මෙහෙම කාලයකුත් තිබුණා මෙන්න මේ වගේ තමයි මේ වගේ දේවල් කරලා අපිට මේ තත්ත්වේ ගෙනල්ලා දුන්නේ කියලා මතක් කරගන්න එක තමයි මම කතාව ලියන්නේ.
ඔව් ඇත්තටම මේ සත්‍ය වශයෙන්ම මේ ලොයිඩ් කියන චරිතය මේ ඔබ මේ ග්‍රන්ථයට ඇතුළත් කරන්න පවා උනන්දු වෙලා තියෙනවා. මේ ඒකත් පැහැදිලි වෙනවා ඔබගේ කතාවට සම්බන්ධ වුණාට පස්සේ. දැන් සමන් ඔබ ඕස්ට්‍රේලියාවත් සම්බන්ධ කරගන්නවා මේ කතාවට. දැන් මේ කතාවට අදාළ මේ මේ පවුලෙන් එක්තරා කොටසක් ඔස්ට්‍රේලියාවට සම්බන්ධයි. දැන් මේ වගේ මේ අපි ජීවත් වන මේ රට මේ විප්‍රවාසීව ජීවත් වන සමාජය ඔබ මේකට ඇතුළත් කරගන්නට උනන්දු වෙනවා. මම අසා තිබෙන පරිදි ඔබගේ අනිකුත් නවකතාවලටත් ඔබ බොහෝ උනන්දුවක් දක්වනවා මේ ඔස්ට්‍රේලියානු අපේ මේ ජීවිතය සම්බන්ධ කරගන්න. ඔබ එවැන්නක් සඳහා උත්සාහ දරන්නේ ඇයි?
මේ ඇත්තටම දැන් ලංකාවේ ඉන්න අයගේ නෑදෑයෝ හිතමිත්‍ර ගොඩාක් අය ඔස්ට්‍රේලියාවේ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නෑ ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ඉන්න අපි ගත කරන ජීවිතය. ඒගොල්ලෝ හිතන්නේ අපි බොහොම සපපහසු ජීවිතයක් ගත කරනවා. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. සල්ලි මල්ලි හොඳට තියෙනවා. ඒකින්ද ඒගොල්ලෝ බොහොම ඒ විදිහට තමයි හිතන්නේ. නමුත් මට පෙන්වන්න ඕනේ ඇත්තටම ඒ සල්ලි තියෙන ගැත්ත. නමුත් ඊට අමතර වෙන වෙන ප්‍රශ්න අපිට තියෙනවා. ඇත්තටම මට මේ සුදු වෙන්නේ කතාවෙන් ඒක තාම ඒක දෙනම ඉතර පුළුවන්කම තිබුණේ නැහැ. මොකද මම පොඩ්ඩක් හැම දෙයලා තියෙන. හැබැයි මංගලි අනිත් කතාව නම් ඒක මම හුඟක් පෙන්වනවා. ඒ කියන්නේ මෙහි ඉන්න ඇත්තට ප්‍රශ්න ගැන කතා කළේ දෙනවා. ඇත්තට මම ලියපු ඊළඟට මල් මුද්‍රණය කරලා තියෙන වැල්ලකොල්ල කියලා කතාවක්. ඒකේ පෙන්වන්නේ මේ ලංකාවට හොරෙන් කියන්නේ බෝට්ටුවක නැගලා ලංකාවේ මෙහාට පදිංචි ඉන්න කට්ටිය. අන්න ඒ කතාවේ මම ගොඩක් කියලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේ කතාවේ මම පොඩ්ඩක් කියන්න සඳහන් කළා තියෙනවා මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් වශයෙන් මම හිතනවා ලංකාවේ ඉන්න ඇයට මෙහි ආයේ සාමාන්‍ය ගත කරන ජීවිතේ කොයි වගේ එකක්ද කියන එක පොඩි හැඟීමක් හරි දෙන්න පුළුවන් හොඳයි කියලා. ඒ මිතර තමයි සාමාන්‍ය මගේ හැම කතාවට වගේම ඕස්ට්‍රේලිය සම්බන්ධ කරගන්නවා.
සුතුමෙනික නවකතාව 149 වන පිටුව. එක් අවස්ථාවක බණ්ඩාරවෙල පැත්තේ පාසල් මිතුරකු පාසල් නිවාඩු කාලය ගත කිරීමට තම නිවසට නිවාඩුවකට පැමිණෙන්නේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුටම ආරාධනය කර තිබුණේ. ජීවන්තද එසේ ඇරයුම ලදායකි. සුමිත්‍රාද දැන් රාජකාරිය සඳහා යන බැවින් ගෙදර තනියම සිටිනවාට වඩා ඒ හොඳයැයි ජීවන්ත සිටුවේය. ඒ වෙලාවේ ඔහු ඇමතූ සුමිත්‍රා,
අයියේ අයියට පුළුවන් නම් ඒ පැත්තේ ලස්සන කවියෙන් මට ලියලා එවන්න
යයි කීවාය. බණ්ඩාරවෙල ගොස් තුන්වන දිනේ ඔහු ඇයට මෙසේ ලියා එව්වේය. සිහිකර උදෙන් නැගිටිමි මම වදන් බුදු, දකිනිමි නිතර මිහිදුම් සලු පෙරෙව් කඳු, මන්මත් කළත් මා හද එම දසුන මුදු, ඔබගේ බැල්ම හා සම කළ නොහැක සුදු. ඊට පිළිතුරු වශයෙන් ඇය මිහිදුමින් වැසුණු කඳු ශිඛරයකින් ඇදහැලෙන දිය දහරාවක් දෙස බලා සිටින තරුණයෙකුගේ පින්තූරයක් ඇඳ තිබුණි. ඔහු අසල ඡායාවක් ලෙසින් සිටි තරුණයක්ද ඒ පින්තූරේ විය. එම පින්තූරයේ සිටි තරුණයා තමා වාගේම වන්නට ඇය ඇඳ තිබුණේ. ඔහු අසල ඡායාවක්සේ සිටි තරුණිය ලෙස ඇගේම පින්තූරයක් ඇය ඇඳ තිබුණේ. ඒ දුටු ජීවන්තට සිනහවක් ඇතිවිය.
අද අපේ කැංගරු දේශයේ සිංහල පොත් මේ විශේෂාංගයට එකතු කරගන්නේ සිඩ්නි වාසීව සිටි ලේඛනයේ දෙන සමන් මහනාම දිසානායකගේ සුදුමැණික නවකතාව පිළිබඳවයි. මා මේ විශේෂාංගය ආරම්භයේදී සමන් අතින් මීට කලින් රචනා වුණු ග්‍රන්ථ නවකතා පිළිබඳව යම් සඳහනක් සිදු කළා. ඊට අමතරව සමන් මම දැනගන්න කැමතියි දැන් ලේඛනය පිළිබඳව ඔබගේ මීළඟ බලාපොරොත්තු සහ සැලසුම් මොනවද කියලත්.
මම ඇතරම දැ බම සුදුවැනි කතා ලිවයිට ඇල්ලි කොල කතයි කතා කීපක් ලිව ඇැබේ ඒ කතා ඔක්කොම ලියන්නෙසල ම යිතිහාසික නවතාව ගැන් පටාන තිබෙන නමුත් ඇතිහස නවතාව ලියනට එච්ච ලේසේ ක්නේ මොකද බුරුලියන් නැබෑන ඒකද මට ගුඩාක් ඉතිහාසය පිළඳ විස්තර හොයල බලන්නේනවා ඉතින් ම ඇත නොර්යුගේ කතාම ඇතරම දැ සියට අනුවකිත කතා ලිය ලිවරයි මම ඇතරම ඒ කතාවෙන් මම පෙන්න්න හදන්නේ දැන් ඇත්තර අපි දන්න අපි ඉතිහාසේ නරේද සිහ වීර නරේදසිය රජරුවතම අන්තිම රජරුව කළිගන්න එක්දස් හත්සේ තිස්නාවේ රජරුව මැරුණ ඊටවස වඩුවෙන් ලංකා පාලනය කර ශ්‍රී විජය රජසිං රජර ගදල ඇත්තම ගොඩ දෙෙක් දන්න ඒ වඩු රජරු කත කීතසිී රජසි රජරු ඉද හස අතලිසාමල ඉදස අසුව වන්නක ඒ රජරුව තන බුද්ධගොට වැඩක ප්‍රජයකන දුරම රජර විතරයි ඉතින් ඒව ගොඩක් දි දන්න දැමං ඇත්තරම දෙමලට පක්ෂවී මක්කවේ කරන්නේ නමුත් ඉතිහාසේ හරිතනක් තියෙන එක පෙන්න්න ඕනේ මං පෙන්න්න ඒ රජ්ජුරෝ කොවිතර සිංහල බෞද්ධයට වැඩ කරලා තිරද ඒවා ගැන කිසිම තැනක සධාන අවසනාවට වගේ මම ඒ කාලෙලද මේ කතාව ලියන්නේ ඒ රජ්ජුර කර වැඩ හැබැයි කතාවේ ප්‍රධාන චරිතයක් රජ්ජුරට නැහැ අතුරු චරිතයක් තියෙන්නේ නමුත් ඒ රජ්ජුර කරපු වැඩ ගැන මෙහෙම සත්‍යනිදන සඳහන් කරලා තියෙනවා ඒකේ එතනදලා මම ඇත්තරම ඒකත් ඔස්ට්‍රේලියාට සම්බන්ධ වෙනවා මොකද ඒක කතාව කියන්නේ ගත්ත දිගට යනවා ඒ ඒ සම්බන්ධය තීච්ච එකේ ඔස්ට්‍රේලියාවට එනවා ඒ කියන්නේ ඒ රජ පරපර ඈත කාලේ ඉඳලා සම්බන්ධය තියෙන්නේ ඔස්ට්‍රේලියාවට එතන ඒ සම්බන්ධයත් මම ඇති කරගලා දියම් ඉතින් මම ඇත්තටම හැබැයි වැඩිම මට පෙන්වන්න ඕනේ ඒ සිට රජසිංහ රජුරෝ කරලා තියෙන දේ හොඳ දේවල් තමයි පෙන්වන්නේ උදාහරණයකට දැන් සිරිපාදේ සීතාවක රජසිංහ රජුරෝ ඒක මේ හින්දු භක්තියේ බාර දෙන්නා ශිවනෝලි පාදම් කියලා කියන්නේ ඒකනේ හින්දු භක්තියේ බාර දෙන මොකද රජුරු අන්තිමට සිඳු අගම වැරඳගත්තනේ සමල්ල කන්ද ඒගොල්ලන්ට බාර දෙන තීර්ථ රජසිංහ රජුරු තමයි ඒක අපෝ බෞද්ධයන්ට බාර දෙන්නේ ඒ වගේම කෝටි යුගයෙන් පස්සේ සංඝ රාජ පදවියක් ඇති කරවලා තියෙන තීර්ථ රජසිංහ රජුරු තමයි එතකොට ඒ වගේම එළිවිට සරණ කර හාමුදුරුවෝ ගුරුතන්හි තියාගෙන බුද්ධාවට ගොඩාක් වැඩ කරලා තියෙනවා ඒ ඔක්කොම ඇත්තටම මේ කතාවේ කෙලෙම කියන්නේ නමුත් තැනින් තැන ඒක සදාන විතරම කතාව කියන්නේ මම ඇත්තට බලාපොරොත්තු වෙන්නේ අපි ඉතින් දෙමළ වඩුග කියලා එහෙම ගරහන් හොඳ නැහැ ඒගොල්ලන්ට ඒ වගේම ඇත්තට ඒ කාලේ ආපු අපි ගත්තත් පිළිමතලුවේ ගත්තද පිළිමතලුව ගැනත් ඉන්දියාවේ ඉඳලා අපි කියන්නේ නමුත් කවුරුත් ඒ ගැන කියන්නේ නැහැනේ ඇත්තටම ඒ කාලේ ගොඩාක් අපි ඉන්දියාවේ ඉඳලා අපි එකස ජාති භේදයක් අපේ ඉතිහාසයට සම්බන්ධ කරගෙන නරකයි අපි කවුරුත් ලංකාවට ජීවනයේ වැඩක් කරා නම් ඒවා අපි අමතක කරන්න නරකයි ඒ වගේ කතා කරන්නත් ඕනේ අපේ තීෂේට ප්‍රබුගල අතර තීච ගැටලු වෙනම දෙයක් නමුත් ඉතිහාසය හංගන්න නරකයි මම ඇත්තටම මේ හැංගිලා තියෙන ඉතිහාසයෙන් කැලක් අරගෙන තමයි මේ කතාව ලියන්නේ ඉතින් ඒක තමයි මේ කතාව හරිකසෙන් හරි අමාරුයි ඒක තමයි ඇත්තටම මේ අවුරුදු පහක් පහකට පෙරිය මට ගියා මම හිතා තාමත් කතාව ලියලා ඉවරයි තමයි මේ දැන් 10ක් විතර තියෙන්නේ මම පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලනවා
ඒක මං හිතන්නේ විශේෂිත ආරංචියක් අපගේ ආදරණීය ශ්‍රාවකයන්ට ඒ වගේම පොත්පත් කියවන්නට කැමති ඔස්ට්‍රේලියානු වාසී අපේ ආදරණීය හිතවතුන්ට පළවෙනි වතාවට අපිටත් අහන්නට ලැබෙන ඔස්ට්‍රේලියානු වාසී අපේගේ ලේකකයේ කොලේකිකාවක් අතින් මේ ලංකාවේ ඉතිහාසය පාදක කරගත්ත කතාවක් ප්‍රතිනිර්මාණය කිරීම නවකතාවක් බවට පෙරලීම ඓතිහාසික නවකතාවක් බිහි කරලීම අපි සුබපැතුම් එකතු කරනවා සමන් ඔබගේ මේ අලුත්ම කලෙලි බසින නියමිත මේ අලුත් නවකතාව පිළිබඳවත් ඒ වගේම ඔබගේ ලේඛනය දිවියටත් ඉතින් අලුත් අලුත් හරවත් රසවත් නිර්මාණ තවදුරටත් ඔබ අතින් බිහි වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි අද සාකච්ඡාවෙන් සමුගන්නවා බොහොම ස්තුතියි මෙවර කැංගරු දේශී සිංහල පොත් වැඩසටහනට අපත් සමග සාකච්ඡාවට එකතු වීම පිළිබඳව සුබ පැතුම්
බොහොම ස්තුතියි දිලෘෂි ඒ වගේම ඔබටත් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවකට ලබා දීම ගැන
කැංගරු දේශේ සිංහල පොත්
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව
කැංගරු දේශේ සිංහල පොත්
කැංගරු දේශේ සිංහල පොත් ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.